නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
හොඳයි, ඉතින් ඔබ දන්නවා SBS සිංහල වැඩසටහනේ අපි සෑම මාසයක් අවසානයේම නොදුටු සිනමාව මාසික විශේෂාංගයෙන් සිනමා පටයක තිරයේ පෙනෙන කතාන්තරයට ඔබෙන් තිබෙන විවිධ කාරණා දෙස විචාරාත්මක ඇසකින් බලන ගැඹුරු කතාබහක නිරත වෙන වග. ඉතින් අද දවසේ අපේ ප්‍රස්තුතය වන්නේ මේ දිනවල සමාජ මාධ්‍යයේ ආන්දෝලනයකට තුඩදුන් පෙරලිකාර කතාවක් සහිත මහරාජා චිත්‍රපටයයි. ඉතින් අපේ සාකච්ඡාවට සුපුරුදු ලෙස එක්වනවා සිනමා විචාරක විදර්ශන කන්නංගර. අයබෝන් විදර්ශන.
අයබෝන් උමා.
සිනමා පටය පිළිබඳ කෙටි හැඳින්වීමක් සමගම අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් මේ මහරාජා චිත්‍රපටය මේ වන විට සිනමා රසිකයන් බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ලාංකික රසික පිරිස අතර බොහෝ ලෙස කතාබහට ලක්වෙනවා මේ සිනමාපටය. මේ 2024 වසරේ තිරගත කෙරුණු ඉන්දියානු දමිල ක්‍රියාදාම සහ ත්‍රාසජනක චිත්‍රපටයක්. නිතිලන් ස්වාමිනාදන් විසින් තමයි මේ චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා විජය සේතුපති රංගනයෙන් දායක වනවා. බොහොම නිශ්ශබ්ද බාබර් කෙනෙකු වටා තමයි මෙම මහරාජා චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ. ආරම්භයේදී මහරාජා නම් වූ ප්‍රධාන චරිතය පාර එක් පසක සිට තම සිඟිති දියණියට සෙල්ලම්බරු තෝරමින් සිටිනවා. ඒ අවස්ථාවේදී මාර්ගයේ අනෙක් පස තම බිරිඳ සහ දියණිය සෙල්ලම් කරමින් සිටින නිවස තුළට එකවරම විශාල ටිපර් රථයක් හඩාවැදෙන ආකාරය ප්‍රේක්ෂකයාට පෙන්නවා. ඒ ආකාරයට තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ. විදර්ශන, ඔබ මේ කතා වස්තුව එහි මුල්භාගයේ මැවෙන සාමකාමී සහ හාස්‍යජනක සිදුවීම්, ඒ වගේම චිත්‍රපටයේ අවසානයේ වන විට ඇතිවන තිගැස්ම යන මේ දිශාවන් හරහා ඔබ මොන ආකාරයටද මේ චිත්‍රපටය දකින්නේ?
ඉස්සලම මා කියන්න ඕනේ, මේ චිත්‍රපටය අද වෙනකොට ලංකාවෙත් බොහෝ විට සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවකාශවල සිනමා රසිකයන් ගේ විශාල අවධානයකට ලක් වෙලා තියෙනවා. අපි කියන වෛරල් වෙලා තියෙනවා. ඉන්දියාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය තුළත් මේක අලුත් අත්දැකීමක්, අලුත් සිනමා අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකම මේ ඇතම් සිනමා රසිකයන් මේ චිත්‍රපටයට විවේචනාත්මක වෙලා තියෙනවා. මොකද මේක එක විශේෂ හරයක් නැති, නමුත් ඒ තරම්ම සාර්ථක චිත්‍රපටයක් නෙවෙයි කියන අදහසත් තනින්තන රතු වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ විවිධ සිනමා ප්‍රවණතා නරඹන්න හුරු වෙලා ඉන්න මං වගේ අය ගත්තොත් මේ චිත්‍රපටයේ අවසානය මා තුළ යම් කම්පනයක්, යම් ත්‍රාසයක් ඇති කරපු චිත්‍රපටයක්. ඒකෙන් කියවෙන්නේ මේක අපි සාමාන්‍යයෙන් අදහස් කරන ආකාරයේ නිර්මාණාත්මක ගැඹුරක් සහිත, නැත්නම් අපි කියන සමාජ දේශපාලන නැත්නම් මතවාදී ස්ථාවරයක් දරන හතරමක් සහිත චිත්‍රපටයක්ම කියන එක නෙමෙයි මං අදහස් කරන්නේ. නමුත් මේ චිත්‍රපටයේ ආකෘතිය විසින් අපි තුළ ඇති කරන සහ අනිත් පැත්තේ මේ චිත්‍රපටය විසින් අවසානයෙන් අපිව තල්ලු කරන නිවේදනය පවිතර අවංකව පිළිගත යුතුයි. මේ චිත්‍රපටය පවිතර අපිව අලුත් සිනමා අත්දැකීමකට පත් කරනවා කියලා. ඒක මම මේ කියන්නේ ඇත්තටම පවතින සිනමාවේ මතවාදී ගැඹුරකට යන්න කලින් ඒ චිත්‍රපටය අපි තුළ ඇති කරන ප්‍රහර්ෂය. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය එක තියෙන එකට හේතු වෙන පළමු දේ තමයි මේ චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ පිටපතක් විදියට ගත්තහම මේ යාඥානයේ තියෙන බහුවිධ රූපය, අනිත් පැත්තෙන් තිරරචනයේ ආඛ්‍යානයේ තියෙන කාලමය බෙදීම. දැන් උදාහරණයක් ගත්තොත් මේ චිත්‍රපටයේ මහරාජාගේ චරිතය සහ අනෙකුත් චරිත මාලාවක් මේ චිත්‍රපටයේ ඉන්නවා. අපි දන්නවා සෙල්වම්ගේ චරිතය කියන එක, අනුරාග් කාශ්‍යප්ගේ චරිතය, ඒකම පොලිස් නිලධාරියගේ චරිතය මේ චිත්‍රපටයේ තියෙනවා, ඒකම මහරාජාගේ දුවගේ චරිතය තියෙනවා, ඒකම පොලිසිය තුළ ඇතිවන සිද්ධිදාමයක් තියෙනවා. ඉතින් මේ වගේ මතර සිද්ධිදාමයක් මේ චිත්‍රපටයේ තියෙනවා. නමුත් මේ චිත්‍රපටය විසින් අපිට ඇති කරන පළමු මායාව තමයි චිත්‍රපටයේ මැද භාගයේ පහු වෙනකම් අපි හිතනවා මේ සිද්ධි ඒ නිශ්චිත සමාන්තර කාලයක සිදු වෙනවා කියලා. උදාහරණයක් ගත්තොත් දැන් චිත්‍රපටයේ මේ ආරම්භක අවස්ථාවේ තියෙන්නේ මහරාජා කියන්නේ බාබර් කෙනෙක්. චිත්‍රපටය ආරම්භයේදී ඔහු ඉල්ලනවා ඔහුගේ දුව සහ ඔහුගේ ආර්යාව සමගින් සාප්පු සවාරියකට ආ යුතුයි කියලා. ඊට පස්සේ අපිට චිත්‍රපටය පෙන්නනවා යම්කිසි සෙල්ලම්බඩු එළදී ගන්න ස්ථානයක ඉඳලා පාරෙන් එහා පැත්තේ ඉන්න තමන්ගේ භාර්යාව එක්ක තංගතල්ලෙන් කතා කරන සිදුවීම් දාමයක්. ඊට පස්සේ අපිට පෙන්නනවා ශාල වාහනයක් ඇවිල්ලා ඒ තමන්ගේ බිරිඳත් ඒ සියල්ලම අනතුරුකට ලක් වෙන අවස්ථාවක්. ඊට පස්සේ අපිට චිත්‍රපටිය පෙන්වන්නේ තමන්ගේ දියණිය සමග ජීවිතය සතුටෙන් ගත කරන මහරාජා. මේ අපිට එක්තරා මොහොතක පෙන්වනවා උඩක ඉඳලා ඇඳවල තිබුණු ඇලුමිනියම් කුණු භාජනයක්. එතකොට ඒ භාජනය මේ දුවගේ හිසට ආවරණය වෙලා තමයි මේ හදිසි අනතුරෙන් ඇයව බේරලා තියෙන්නේ කියන එක මේ අපිට ඉඟි කරමින් චිත්‍රපටිය අපිට පෙන්වනවා. මේ කියන කුණු බාලදී හඳුනන්නේ ලක්ෂ්මී කියලා මහරාජාත් මහරාජාගේ දියණිය අතරත් දියණිය ආරක්ෂා කරපු කුණු භාජනය ගැන යම් කිසි ආකාරයකට ගෞරවයක් ලෙංගතුකමක් තියෙන ආකාරය අපිට පෙන්වනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා මේ දියණිය සතියක විතර කාලයකට ක්‍රීඩා තරගයක් සඳහා පිටත් වෙනවා. එතනින් පස්සේ කියන්නේ එක එක චරිතවල විවිධ දැක්ම වලින් අපිට මේ චිත්‍රපටියට ඇතුල් කරගන්න උදාහරණයක්. ඊට පස්සේ අපිට පේන්න තියෙන මහරාජා යනවා පොලිසියට. ඇයි පොලිසියට කියලා පැමිණිල්ලක් දානවා අර ලක්ෂ්මී කියන කුණු භාජනය අතුරුදහන් වෙලා කියලා. එතනින් පස්සේ පොලිසිය ඇතුලේ ඇතිවන හැලහැප්පීම් සහ පොලිසිය ඇතුලේ මහරාජා යම් පගාවක් දීලා කුණු බාල්දිය සොයා ගන්න දරන උත්සාහය. ඊට පස්සේ සෙල්වම් කියන චරිතයක පාට චිත්‍රපටියට කඩාව දිනවා. ඔහුසා ඔහුගේ සගයෙක් මංකොල්ල කෑම්වල යෙදෙනවා. ඒ මංකොල් කෑම්වලින් පස්සේ ඒ අදාළ නිවාසවලින් ස්ත්‍රීන් සහ දැරියන් ඔවුන් දූෂණය කරනවා. විශේෂයෙන්ම මේ සෙල්වම් කියන මූලික මංකොල්ලකරුවා ඒ දූෂණයන්ට සම්බන්ධ නොවුණත් ඔහුගේ සගයාට ස්ත්‍රී දූෂණයන්ට සහ ඒ මරා දැමීම් වලට අනුබල දෙනවා. ඒකම අපිට චිත්‍රපටියේ නැවත එක්තරා අවස්ථාවක පෙන්වනවා. අර ඒක වාහන අලුත් වැඩියා කරන ආයතනයක වෙන ගැටුමක් සහ අනිත් පැත්තේ චිත්‍රපටියක පාට අපිට පෙන්වනවා මහරාජා විසින් ඒ වාහන අලුත් වැඩියා වෙන සුළු සේවකයා හොයාගෙන ඇවිල්ලා ඔහුව කර්මාන්ත ශාලාවක් තුළ ඝාතනය කරන අවස්ථා. මෙන්න මේ සිදුවීම් අපිට චිත්‍රපටිය පෙන්වන්නේ ඒ කියන්නේ එකම කාලයක් අවකාශයක් තුළ සිද්ධ වෙන විදියට. චිත්‍රපටිය අග ක්‍රමයෙන් ප්‍රේක්ෂකයාට වැටහෙන්න ගන්නවා මේ සියල්ල එක කාලයක සිද්ධ වෙන කාරණා නෙමෙයි. මේවා අතීතය අනාගතය සහ වර්තමානය කියන කාලත්‍රයන් එකිනෙක මුහු කිරීම විසින් ඇති කරපු සිනමා ආඛ්‍යානයක් කියන එක ටිකල චිත්‍රපටියෙන් බාහිරව තියෙන අපි දන්න ලීනිය එහෙම නැත්නම් ඒකමානීය කතාවේ ගලා යාම වෙනුවට මේ චිත්‍රපටිය තුළ චිත්‍රපටියටම ස්වතන්ත්‍ර වුණු ආඛ්‍යාන ක්‍රමයක් නිර්මාණය කරගෙන තියෙනවා. මේක විසින් තමයි මේ චිත්‍රපටියේ තියෙන අපිට කුතුහලය නැත්නම් ත්‍රාසජනක ඒ අවසානය ඒකම ට්විස්ට් ඒ තුලින් ඇති කරන අපිට විමතිය මේ චිත්‍රපටිය විසින් නැති කරන්නේ. මේක ඇත්තටම මේ ආඛ්‍යාන විදිය මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වන නිතිලන් ස්වාමිනාදන් විසින් එක්තරා ආකාරයකට ඔහුගේ ශෛලියකුත් මම හිතනවා මේ චිත්‍රපටියක තියෙන ඔහු බොහෝ විට මේ සමාජ ප්‍රශ්නය කියන එකට ඔහු දක්වන වැඩිදුර අවධානය ශ්‍රීලංකාවේ තමයි නිතිලන් ස්වාමිනාදන් ප්‍රධාන වශයෙන් මේ ටරන්ටිනෝල වගේ ඇමරිකානු සිනමාව තුළ දක්නට ලැබෙන මේ ප්‍රචණ්ඩත්වය යම්කිසි ආකාරයකට සෞන්දර්යකරණය කිරීමේ ඒ භාවිතය දකුණු ඉන්දිය සිනමාවේ අලුත් මාත්‍රාවක් ඇතුලේ නිතිලන්ලා හොයාගෙන තියෙනවා කියලා නැත්නම් වෙනත් සිනමා අදහසක් ගොඩනැගීම වෙනුවෙන් ඔහු භාවිතා කළා තියෙන මේ චිත්‍රපටිය අපිට පෙන්වන්නේ යම්කිසි විදියකට. අපි කිව්වොත් අපි දැන් ඉන්දියාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ස්ත්‍රීන් සහ දැරියන් දූෂණයට අතවරයට ඒ ලක්වීමේ හැඹුරුතාවය. ඉතින් අපි දන්නවා ඒ සම්බන්ධයෙන් චිත්රපටි ගොඩක් ඉන්දියාවේ නිර්මාණය වෙලා තියෙනවා. අපි දන්නවා පින්ක් වගේ චිත්‍රපටියක් වුණත් මේ ස්ත්‍රියට එරෙහිව දියත් වෙන හිංසනය පිළිබඳව ඉතාම සියුම් චිත්‍රපටියක්. ස්ත්‍රිය කියලා කියන්නේ තමන්ගේම දියණියක් තමන්ගේම මවක්ය කියන ඒ හැඟීම මං හිතන්නේ මේ චිත්‍රපටියේ සමාජ ප්‍රශ්නය විදියට අපිට අභිමුඛ කරගෙන අපිට හිතන්න ඒ කියන්නේ අපිට එක තැනක චිත්‍රපටිය නතර වෙලා මොකද්ද මේ වුනේ මොකද්ද මේ සිද්ධිදාමයේ තියෙන සංකීර්ණතාවය කියලා මේ අපිට හොයන්න තියෙන අවධිය මම හිතන අවසානයේ අපි රැගෙන යන්නේ මෙන්න මේ දැක්ම කර අපි ගත්ත මේ චිත්‍රපටිය අවසානයේ වුණා අපිට පෙන්නනවා මං හිතන්නේ දියණියන්ගේ පාදයන් සහ රුධිරය කිරිමින් විසින් ඒ දියණියන් ඉන්දියානු දියණියන් දූෂණය කිරීමේ කතාව මේ සියල්ල මේ චිත්‍රපටිය විසින් අපිට යම්කිසි විදිහේ පෙරමගට ගෙනල්ලා අපිට පෙන්නනවා. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටිය ඉතාම වැදගත් මේ සියල්ලට වඩා ඒ කියන්නේ කම්පනයකට අපිව පත් කරලා ඇති කරන සිනමාවේ අපි කියන්නේ ඩාඩාවාදී ගුණය. අපි කියන ඩාඩාවාදී කියලා තියෙනවා චිත්‍ර නැත්නම් ප්‍රකාශනවාදී ශානරයක්. ඉතින් ඒ විශේෂම වෝල්ට් බෙන්ජමින් වගේ දාර්ශනික කලා චින්තකයෙක් කියන සිනමාවේ මූලික දේ තමයි කියලා ෂොක් ඉෆෙක්ට් එක. ඉතින් ඒ ෂොක් ඉෆෙක්ට් එක විවිධ විදියකට එන්න පුළුවන්. විශේෂම ජනකාන්ත දකුණු ඉන්දියානු සිනමාව තුළ යම්කිසි වෙනත් හැරවුමක් යෝජනා කරන නිර්රචනයක් සහ සංස්කරණයක්. ඉතින් මේ සියල්ලෙන් තමයි මේ මහරාජා ගැන තියෙන මේ උනන්දුව ඇති වෙලා තියෙන මහරාජා චිත්‍රපටියට බණින ඇයට මම කියන්නේ දෙන්නේ සිනමාවේ කියලා අලුත් දේවල් හොයන සිනමා ප්‍රවණතා ගොඩාක් තියෙනවා. එතකොට එකම චිත්‍රපටියකින් අපිට මේ සියල්ල හොයන්න බෑ. ඒකට විවිධ සිනමාවන් ලෝකේ තියෙනවා. හිතනවා පුද්ගලිකව මට මම බොහෝ චිත්‍රපටි සහ විවිධ ප්‍රවණතා නර්මණ කෙනෙක් විදියට වුණත් මේ චිත්‍රපටිය මාව අවසානයේ හිතන්න ඒ සිනමාවේ ඇතිකරන ගුප්ත රසඥතාවය මාව ඇදලා දාන්න මේ මහරජා චිත්‍රපටිය අමතුණා කියලා මගේ හැඟීමෙන් කියන්න පුළුවන්.
හොඳයි, ඔබ බොහොම රසවත් කරුණු රසක් ඉස්මතු කළා. මහරජා චිත්‍රපටිය නිතිලන් ස්වාමිනාදන්ගේ දෙවන සිනමා නිර්මාණය වනවා. ඔහුගේ මෙම චිත්‍රපටිය වෙනස් ආකෘතියකට අනුව නිර්මාණය වූවක් බව අපට දකින්නට ලැබෙනවා. ඉතින් ඔබ දකින ආකාරයට මේ සිනමාපටය හරහා දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුළ නව ප්‍රවණතාවයක් ඇති වේවිද? ඒ පිළිබඳ ඔබේ දැක්ම මොන වගේද?
මම හිතන්නේ මා මූලික වශයෙන්ම අර මමත් මගේ අර පළමු අදහස් වලදී කිව්වා වගේ නිතිලන් වගේ අධ්‍යක්ෂවරු කියලා කියන්නේ ඔවුන් විසින්ම නිර්මාණය කරපු යම් ප්‍රවණතාවයක් තියෙනවා. ඔහුත් එක්කෙනෙක් විතරයි. ඒකම මේක යම්කිසි විදිහකට අලුත් ධාරාවක් කියලා මම හිතන්නේ. මේක ගැන අපේ ලංකාවේ වුණත් වෙනත් රටවල් වුණත් ලොකු අවධානයක් තවමත් මං හිතන්නේ මේ චිත්‍රපටි බලලා තිබුණාට මේක මං හිතන්නේ එක්තරා විදිහක දෙමළ නව රැල්ලක් කියලා. රයිට්. ඒ කියන්නේ එහි ඉන්න ප්‍රධාන චරිතයක් තමයි නිතිලන් ස්වාමිනාදන්. ඔහුගේ අර විශේෂම කුරංගු බොම්බේ චිත්‍රපටිය ඔබ නැරඹුවා නම් ඔබට මම මේ කියන දේ සූචිව අඳුර ගන්න පුළුවන්. මේක වෙනස්. රයිට්. ආයෙම මතක් කරනවා දෙමළ ජනකාන්ත සිනමාවේ ලක්ෂණ වලින් ඒ ලක්ෂණ අපි කියන රැඩිකලයිස් කරන්න. අපි අනිවාර්ය මතක් කළ යුතුයි ඔබ බලකල තියෙනවා නම් ප්‍රවේගය වගේ චිත්‍රපටයක්. දැන් ඒකත් පෙට්‍රිමාරන්ගේ පළමුම චිත්‍රපටියක අනුවර්තනයක්. පෙට්‍රිමාර, ඊට පස්සේ නාලන් කුමාරසාමි, මිස්කින්, අරුන් ප්‍රභු, ඊට පස්සේ මණිකන්දන්, මේ වගේ යම්කිසි විදියකට 2010-12 ඉඳලා අලුත් සිනමා සිදුවීම නිර්මාණය කරපු චිත්‍රපටි මාලාවක් අපිට පේන්න තියෙනවා. ඒ චිත්‍රපටිවල එකක් තමයි මේ නිතිලන්ගේ මේ අපි මේ කතා කරන මහරජා. ඒක මේ චිත්‍රපටිවල තියෙන ප්‍රධාන දේ තමයි නැවුම් අත්දැකීම. ඒ අත්දැකීමට ගැළපෙන සහ ඒ අත්දැකීම වෙනස් විදිහකට අපිට ප්‍රකාශ කරන සිනමා ආකෘතියක් අත්දා බලමින්. රයිට්. ඒක තමයි අපි මේ කතා කළේ. දැන් විශේෂ මහරජා අපි උදාහරණයකට ගත්තේ ඒ මහරජාවල ඒ ආකෘතිමය ඒ අත්දැක බැලීම තියෙනවා ප්‍රේක්ෂකයා තුළ වෙනස් සිනමා කෘතියක් එකිනෙකට බද්ධ කරගෙන යන වෙනත් බහුවිධ නැත්නම් එකිනෙක අන්තර්ඡේදනය වෙන කාල අවකාශයන් සහිත එවැනි ආඛ්‍යාන ශෛලිය මොකක්ද මේ ඕවර්ලැප් කරලා තියෙන ගතිය මේ සිනමා ආකෘතිමය අත්දැක බැලීම් රාශියක් මේ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් මාලාව විසින් අත්දා බලමින් අවසානයේ යම්කිසි ආකාරයකට දකුණු ඉන්දීය දෙමළ ජනතා සමාජය මුහුණ දෙන යම් ප්‍රශ්නයක් තම පරපතල සමාජ ප්‍රශ්නයක් පිළිබඳව අපව අවධියකට ගෙනියන මෙන්න මේ දේශපාලන සමාජ දැක්ම අර මම කිව්ව මේ අලුත් රැල්ලේ මේ දක්ෂ සිනමාකරුවන්ගේ නිර්මාණවල පේන්න තියෙන අනිත් පැත්තෙන් ඒක ඔතෙන්ටික්. ඔවුන්ම සොයාගන්න සිනමා ආම්පන්න මේ නැත්නම් මෙවලම්මේ ලක්ෂණ මේකේ තියෙනවා. මහරජා වගේ චිත්‍රපටයකට දෙන මේ උනන්දු ඇතුලේ විශේෂයෙන්ම අර කිව්ව ඒක නව රැඩිකල් දෙමළ සිනමා ප්‍රවණතාවේම ඒ කියන්නේ වෙනස් තවත් මාවතකට මතර අලුත් සිනමාකරුවන් හෝ දැනට ඉන්න සිනමාකරුවන්ගේ සිනමා මාලාවක්. ඒ සමහර විට ඉතින් මහරජා වගේ චිත්‍රපටයක් දිගටම කොපි කරන්න ගියෝ. මම හිතන්නේ ඒ අනුතරත් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම වෙන දෙයක්. ඉතින් ඒ අනතුරු කවරක් වුණත් මම හිතනවා මේක මහරජා වැනි චිත්‍රපටයක් නැත්නම් නිතිලල්ල ඇතුළු මේ අය මම හිතනවා දෙමළ සිනමාවේ ඉදිරි චින්තනය ඔවුන්ට මනන්න වෙච්ච ස්වභාවයන් ඇතුළේ ඉදිරියට වර්ධනය කරයි කියලා.
හොඳයි, ඉතින් ඔබ සඳහන් කළා මෙම සිනමාපටය ප්‍රේක්ෂකයාට වෙනත්ම අත්දැකීමක් ලබා දෙන වෙනස්ම ආකාරයේ නිර්මාණයක් වගේ. එතකොට චිත්‍රපටයේ තාක්ෂණය දෙසට අවධානය යොමු කළොත් එමත් නැත්නම් අධ්‍යක්ෂණය, තිරපිටපත, කැමරාකරණය, සංස්කරණය වගේ තාක්ෂණික කෝණවලින් බැලුවම මෙම සිනමා නිර්මාණය ඔබ දකින ආකාරයට සාර්ථක නිර්මාණයක්ද? ඒ පිළිබඳවත් අපි කැමැතියි දැනගන්න.
මම හිතන්නේ මා මූලික වශයෙන්ම අර මමත් මගේ අර පළමු අදහස් වලදී කිව්වා වගේ මේ නිතිලන් වගේ අධ්‍යක්ෂවරු කියලා කියන්නේ ඔවුන් විසින්ම නිර්මාණය කරපු යම් ප්‍රවණතාවයක් තියෙනවා. ඔහුත් එක්කෙනෙක් විතරයි. ඒකම මේක යම්කිසි විදියකට අලුත් ධාරාවක් කියලා මම හිතන්නේ. මේක ගැන අපේ ලංකාවේ වුණත් වෙනත් රටවල් වුණත් ලොකු අවධානයක් තවමත් මං හිතන්නේ මේ චිත්‍රපටි බලලා තිබුණාට මේක මං හිතන්නේ එක්තරා විදියක දෙමළ නව රැල්ලක් කියලා. රයිට්. ඒක නේ එහි ඉන්න ප්‍රධාන චරිතයක් තමයි නිතිලන් ස්වාමිනාදන්. ඔහුගේ අර විශේෂම කුරංගු බොම්බේ චිත්‍රපටිය ඔබ නැරඹුවා නම් ඔබට මම මේ කියන දේ සූචිව අඳුර ගන්න පුළුවන්. මේක වෙනස්. රයිට්. ආයෙම මතක් කරනවා දෙමළ ජනකාන්ත සිනමාවේ ලක්ෂණ වලින් ඒ ලක්ෂණ අපි කියන රැඩිකලයිස් කරන්න. දැන් කාර්තික් සුබ්බුරාජ් වගේ හරිතයා ඔහුගේ විශේෂම ගත්තොත් එම ජිගර් තණ්ඩා වගේ චිත්‍රපටි. ඒකම ත්‍යාගරාජා කුමාරරාජන් ගත්තොත් ආරණ්‍ය කාණ්ඩම් සුපර් ඩිලක්ස් වගේ චිත්‍රපටි. ඊපස් වෙට්‍රිමාරන් අපි අනිවාර්ය මතක් කළ යුතුයි ඔබ බලකල තියෙනවා නම් ප්‍රවේගය වගේ චිත්‍රපටයක්. දැන් ඒකත් වෙට්‍රිමාරන්ගේ පළමුම චිත්‍රපටියක අනුවර්තනයක්. වෙට්‍රි මාරි, ඊට පස්සේ නාලන් කුමාරස්වාමි, මිස්කින් අරුන් ප්‍රභු, ඊට පස්සේ මණිකන්දන්, මේ වගේ යම්කිසි විදියකට 2010 12 ඉඳලා අලුත් සිනමා සිදුවීමක් නිර්මාණය කරපු චිත්‍රපටි මාලාවක් අපිට පේන්න තියෙනවා. ඒ චිත්‍රපටිවල එකක් තමයි මේ නිතිලන්ගේ මේ අපි මේ කතා කරන මහරජා. ඒ කියන්නේ චිත්‍රපටිවල තියෙන ප්‍රධාන දේ තමයි නැවුම් අත්දැකීමක්. ඒ අත්දැකීමට ගැළපෙන සහ ඒ අත්දැකීම වෙනස් විදිහකට අපිට ප්‍රකාශ කරන සිනමා ආකෘතියක් අත්දා බලමින්. ඒ මහරජාවල ඒ ආකෘතිමය ඒ අත්දා බැලීම තියෙනවා ප්‍රේක්ෂකයා තුළ වෙනස් සිනමා කෘතියක් එකිනෙකට බද්ධ කරගෙන යන වෙනත් බහුවිධ එයාට එකිනෙක අන්තර්ඡේදනය වෙන කාල අවකාශයන් සහිත ඕවර්ලැප් කරලා තියෙන ගතිය මේ මෙන්න මේ සිනමා ආකෘතිමය අත්දා බැලීම් රාශියක් මේ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් මාලාව විසින් අත්දා බලමින් ඒකම අලුත් සිනමා අත්දැකීමක්. ඒක වෙනස් ස්පොට් එකක්. රයිට්. ඒක අරගෙන අවසානයේ යම්කිසි ආකාරයකට දකුණු ඉන්දීය දෙමළ ජනතා සමාජය මුහුණ දෙන යම් ප්‍රශ්නයක් තම පරපතල සමාජ ප්‍රශ්නයක් පිළිබඳව අපව අවධියකට ගෙනියන සිනමා ආඛ්‍යානයන් මොවුන් නිර්මාණය කරනවා. මම හිතනවා ඒක ජෙනුයින් කියලා. මෙන්න මේ දේශපාලන සමාජ දැක්ම අර මම කිව්ව මේ අලුත් රැල්ලේ මේ දක්ෂ සිනමාකරුවන්ගේ නිර්මාණවල පේන්න තියෙනවා. අනිත් පැත්තෙන් ඒක ඔතෙන්ටික්. ඔවුන්ම සොයා ගන්නා මොකද සිනමා ආම්පන්න මේ නැත්නම් මෙවලම් මේ ලක්ෂණ මේකේ තියෙනවා. මම හිතනවා මම ඒකට මහරජා වගේ චිත්‍රපටයකට දෙන මේ උනන්දුව ඇතුලේ ඒ කියන්නේ වෙනස් තවත් මාවතකට මතර අලුත් සිනමාකරුවන් හෝ දැනට ඉන්න සිනමාකරුවන්ගේ සිනමා මාලාවක් එයි සමහර විට ඉතින් මහරජා වගේ චිත්‍රපටයක් දිගටම කොපි කරන්න ගියෝ සාමාන්‍යයෙන් එහෙම වෙන දෙයක්. ඉතින් ඒ අනතුරු කවරක් වුණත් මහරජා මම හිතනවා දෙමළ සිනමාවේ ඉදිරි චින්තනය ඔවුන්ට මනන්න වෙච්ච ස්වභාවයන් ඇතුළේ ඉදිරියට වර්ධනය කරයි කියලා.
හොඳයි. ඉතින් බොහොම ආందోళනාත්මක සිනමා නිර්මාණයක් වන මහරජා චිත්‍රපටය පිළිබඳව තමයි අපි ඒ වෙනස්ම වූ දෘෂ්ටි කෝණයකින් සාකච්ඡාවක නිරත වුණේ. අපට විශ්වාසයි ශ්‍රාවක ඔබට මේ සිනමා නිර්මාණයේ දෙස විචාරාත්මක ඇසකින් බලන්නට හැකියාව ලැබෙන්නට ඇති කියලා. අද දවසේදීත් අපගේ නොදුටු සිනමා විශේෂාංගයේ ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වුණේ සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. බොහොම ස්තුති ඔබගේ සිනමාව පිළිබඳ වූ විචාරාත්මක අදහස් අපත් සමග බෙදාගත්තට විදර්ශන.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කිරීම SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලැබෙන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්.